ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපන ක්‍රමය සම්බන්ධයෙන් ඒ වගේම පාසල් උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙනවා. විශේෂයෙන්ම වසරින් වසර ඔවුන් මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරනවා. ඒ අතරතුරේදී ඔස්ට්‍රේලියාවේ මේ ස්පෙෂල් එඩියුකේෂන් නැත්නම් විශේෂ අධ්‍යාපනය කියන කාරණාවකුත් අපිට අසන්නට ලැබෙනවා. බොහෝ දිනක මේ කාරණාව සම්බන්ධයෙන් දන්නවා ඇති, නමුත් නොදන්නා බොහෝ දිනෙකුත් ඇති. අපි අද දවසේදී SBS සිංහල ගුවන්විදුලියෙන් අවධානය යොමු කරන්නේ ඔස්ට්‍රේලියාවේ මේ ස්පෙෂල් එඩියුකේෂන් එහෙමත් නැත්නම් මේ විශේෂ අධ්‍යාපනය වෙතට. ඔස්ට්‍රේලියාවේ විශේෂයෙන්ම මේ විශේෂ අධ්‍යාපනය අවශ්‍ය දරුවන්ට ඒ අධ්‍යාපනය ලබා දීමට සංක්‍රමණික ප්‍රජාවන් මැලිකමක් දක්වනවා කියලාත් වාර්තා වෙනවා. ඉතින් අපි ඒ ගැනත් අවධානය යොමු කරන්නයි අද බලාපොරොත්තු වෙන්නේ. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට අපි සම්බන්ධ කරගන්නවා මේ මොහොතේදී මෙල්බර්න් නුවර මොනෑෂ් ස්පෙෂල් ඩිවලප්මන්ට් පාසලේ ගුරුවරියක් ලෙස සේවය කරන ශ්වේතකී මුණසිංහ මහත්මියව. ශ්වේතකී, ආයුබෝවන් සුබෝදයසනක් කියලා පිළිගන්නවා අපේ වැඩසටහනට. හොඳයි, අපි මුලින්ම සාකච්ඡාවට ප්‍රවේශයක් විදිහට පැහැදිලි කරගෙන යමු. සේදකී, මේ ඔස්ට්‍රේලියාවේ මේ ස්පෙෂල් එඩියුකේෂන් එහෙම නැත්නම් මේ විශේෂ අධ්‍යාපනය කියලා හඳුන්වන්නේ මොකක්ද කියලා?
ඔව්, ඇත්තටම මේක මේ අපි ගත්තොත් මේක හරිම මේ විශාල පරාසයකට විහිදෙන එකක්. නමුත් අපි අද පොඩ්ඩක් කෙටියෙන් මේක ගැන කතා කරමු. පළවෙනි එක මම නිකන් කෙටියෙන් ඉස්සෙල්ලා කියන්නම්. මේ ස්පෙෂල් නීඩ් එකක් කියලා කියන්නේ පොඩි දෙයකින් මම කියන ඒක කිව්වහම පහසුවෙන්, මොකද ස්පෙෂල් නීඩ් එක කියලා කියන්නේ විශේෂ අවශ්‍යතාවයන් තියෙන දරුවන් කියලා අපි හඳුන්වන්න ගත්තාම ඒක ඇත්තටම අයත් වෙනවා ඩිසේබිලිටි දරුවන්, නැත්නම් ඔටිසම් ස්පෙක්ට්‍රම් තියෙන දරුවන්, එහෙම නැත්නම් ඇටෙන්ෂන් ඩිෆිසිට් හයිපරක්ටිවිටි ඩිසෝඩර් කියලා කියන ADHD කියන දරුවන්. එතකොට ස්පෙසිෆික් ලර්නින් ඩිෆිකල්ටිස් නැත්නම් විශේෂ අධ්‍යාපනික අවශ්‍යතාවයන් තියෙන දරුවන්, සමහර වෙලාවට ඩොමෙස්ටික් වයලන්ස් නිසා දරුවන්, තනි වුණ දරුවන්, ඔය වගේ විශාල පරාසයකට විහිදෙනවා මදුර මේ ස්පෙෂල් නීඩ්ස් කියන කොටස. දැන් කෙනෙක්ට කියන්න පුළුවන් ස්පෙෂල් නීඩ් කොහොම නෑ, මේ ඩිසේබිලිටි නෑ. ස්පෙෂල් නීඩ්ස් කියන්නේ ඩිසේබිලිටි විතරක් හෝ එහෙම නැත්තම් ඔටිසම් විතරක්ම නෙමෙයි, මේ සියලු පරාසයන් ඇතුළත් වෙනවා මේකට. දැන් මම මේ වැඩ කරන පාසල තුළදී මට හමුවන දරුවන් මේ මං කියපු කිසියම් කොට්ටාශයකට ආයත් වෙන දරුවන් මේ මුළු පාසල තුළම ඉන්නවා. එතකොට ඇත්තටම ස්පෙෂල් එඩියුකේෂන් එකක් කියලා, ස්පෙෂල් එඩියුකේෂන් එකක් විදිහට මේ රට තුළදී හඳුන්වන්නේ මේ විශේෂ අවශ්‍යතාවයන් තිබෙන දරුවන්ට කොහොමද අපි ඔවුන්ව මේ සමාජයට ඉදිරි අනාගතයට ඔවුන්ව සූදානම් කරන්නේ ඔවුන්ගේ තිබෙන මානසික මට්ටමත් එක්ක. ඒක තමයි තාම වැදගත් කාරණා. මොකද ඔවුන් මේ දරුවන්, මේ කුඩා දරුවන් අනිත් දරුවන් වගේ නෙමේ මතුර. මේ අය බොහොම වෙනස්. කෙනෙක් ඉන්න පුළුවන් ගොඩාක් එයාට ඇටෙන්ෂන් එක ඕන, ගොඩාක් එයාත් එක්ක ඉන්න ඕනේ. ඇත්තටම මේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන විශේෂත්වය තමයි මේක 1-on-1 එඩ්යුකේෂන් සිස්ටම් එක. හැම දරුවටම තනි තනියම ඔවුන්ගේ අධ්‍යාපනයත් එක්ක අපි යනවා, ඔවුන් එක්ක ගනුදෙනු කරනවා, ඔවුන් එක්ක මේ ගමන පාසල අවසානයේ දක්වා VCE නැත්තම් උසස් අධ්‍යාපනය අවසානයේ දක්වා පාසලෙන් පිටවෙන දවස දක්වා ඔවුන් එක්ක ඉන්නවා. ඒක තමයි මේක තියෙන විශේෂත්වය. ඒක සාමාන්‍ය පාසලක නැති දෙයක්. ඒක තමයි ස්පෙෂල් එඩ්යුකේෂන් සිස්ටම් එකේ තියෙන හොඳම කාරණා. මම කැමතිම කාරණාවත් ඒක. මොකද මේ දරුවන්ට අවශ්‍යත් ඒක. මේ දරුවෝ කොහොමද සමාජයට යා යුත්තේ, කොයි ආකාරයෙන්ද අධ්‍යාපනය ඔවුන්ගේ මානසික මට්ටමට, ඔවුන්ගේ ශාරීරික අවශ්‍යතාවයන්ට අනුව, එහෙම නැත්තම් ඔවුන්ගේ ඉන්න වපසරිය, ඔවුන්ගේ නිවෙස් තුල තිබෙනා වූ පරිසර ප්‍රශ්නයන් හෝ කිසියම් වූ ප්‍රශ්නයන් එක්ක කොහොමද ඒ දරුවා එන ඒක ඒ දරුවාට කොහොමද ඒ දරුවව කොහොමද අපි මේ සමාජයට හරියන්න හැඩගස්වන්නේ. එතකොට මේක නිකන් අපි ගත්තොත් ස්කෝල් එක තියෙන කාලසටහනට වඩා ස්පෙෂල් එඩ්යුකේෂන් සිස්ටම් එකේදී හරිම වෙනස්. මේ SDS ස්පෙෂල් ඩිවලප්මන්ට් ස්කූල්ස් කියන මේ කාණ්ඩයේ තියෙන පාසල්වල අධ්‍යාපන ක්‍රමය වෙනස්. ඔවුන් මේ දරුවන් පාසලට ආවම පාසලේ බෑගය, තමන්ගේ බෑගයෙන් තමන්ගේ ආහාර තියෙන අපි ගත්තොත් ලන්ච් බොක්ස් එක එළියට ගන්න තැන පටන් මේ දරුවන්ට අපිට පුහුණු කරන්න සිද්ධ වෙනවා. මොකද මේ දරුවන් ඒ අවශ්‍යතාවයන් තිබෙන දරුවන්, මේ දරුවන් ඒව දන්නේ නැති අය. එතකොට කුඩා කාලයේ පටන් මේ දරුවන් මේ පාසලේ පුහුණු කරනවා. කොහොමද අපි පළවෙනි පියවරේ පටන් මේ ගමන යන්නේ?
ශ්‍රේතක, දැන් මං ඊළඟට ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක් අහන්න කැමතියි. මං හිතන්නේ ඔබට මේක බොහොම පැහැදිලි කරන්නට අවශ්‍ය අත්දැකීමුත් තියෙනවා. යම්කිසි දෙමාපියෙකුට තමන්ගේ දරුවට මේ විශේෂ අධ්‍යාපනයක් අවශ්‍යද කියලා තීරණය කරන්න බලපාන සාධක කොහොමද මුළු ගැන්වෙන්නේ?
ඒක මතුර මේ රට තුළදී විශේෂ පහසුකමක් ඇත්තටම සැලසෙනවා. දෙමව්පියන්ට දරුවෙක් ඉපදෙනකොට කිසියම් වූ සති ප්‍රමාණයකින් තීරණය කරන්න පුළුවන් මේ දරුවට ඩවුන් සින්ඩ්‍රම් තියෙනවද නැද්ද කියන එක වෛද්‍ය ක්‍රමයත් එක්ක ඒ පහසුකමක් මේ රටේ තියෙනවා. හැබැයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ මේ ඔටිසම් නැත්තම් ADHD නැත්තම් ODD කියන මේ කිසියම් වූ කාණ්ඩයකට අයත් දරුවන්ව අපිට තීරණය කරන්න බෑ ඒ දරුවෝ මේ ලෝකෙට බිහි වෙන දවස වෙනකම්. ඒ බිහි වෙලත් අපි හිතමු දරුවෙක් මේ කියන ලක්ෂණ පෙන්නුම් කරන්නේ සමහර වෙලාවට මදුර මාස 6 වෙන්න පුළුවන්, සමහර වෙලාවට අවුරුද්දක් කාලයේදී වෙන්න පුළුවන්, සමහර විටක අවුරුදු එකමාරෙන් වෙන්න පුළුවන්, සමහර විටක අවුරුදු දෙකෙන් වෙන්න පුළුවන්, සමහර විටක තුනෙන් වෙන්න පුළුවන්. හැබැයි ඔය අතරෙදිත් සමහර දරුවන් මේ කාණ්ඩයේද කියලා දෙමව්පියන්ට හොයාගන්න බැරි තැන් එනවා. එහෙම දරුවෝ ඉන්නවා. එතකොට දෙමෝපියන්ට කරන්න තියෙන්නේ මෙන්න මේ සරල දේ. පළවෙනිම දේ තමයි මදුර මේ දරුවන්ට ප්‍රශ්න විසඳීමේ හැකියාව නැත්නම් ඉවසීමේ හැකියාව මේ කුඩා දරුවන් තුළ හරිම අඩුයි. සාමාන්‍ය දරුවෙක්ට වඩා මේ දරුවන්ට ප්‍රශ්නයක් විසඳ ගන්න තමන්ගේ අපි හිතමු තමන් සෙල්ලම් කරන කාලයේදී, එහෙම නැත්නම් අපි හිතමු පුංචිම මාස ගානේදී මේගොල්ලන්ට දෙන සෙල්ලම් බඩුත් එක්ක මේගොල්ලන්ගේ මනස වැඩෙන්න තියෙනවා. මේ මේ රට තුල තියෙනවා, ඕන තැනක තියෙනවා දරුවෙක්ට සෙල්ලම් කරන්න අදාළ, ඒ වයසට අදාළ බ්‍රේන් ඩිවලප්මන්ට් ටොයිස්. එතකොට මේවා විසඳන්න මේ දරුවන්ට අමාරුයි. මේ කියන කාණ්ඩයේ දරුවන්ට දෙමව්පියන්ට අන්න එතන තමයි පළවෙනිම තැන සෙවිල්ලෙන් ඉන්න මේකෙන් ඇයි මේ මගේ වය මගේ දරුවගේ මේ අදාළ වයසට සරිලන ප්‍රමාණය ඔවුන්ට ඒ කටයුතු කරගන්න බැරි. එතකොට දරුවන්ට තීරණ ගැනීමේ හැකියාවක් ඒ අදාළ වයසට සරිලන ආකාරයේ තීරණ ගැනීමේ හැකියාවන් නැහැ. ඒක බොහොම හෙමින් තමයි ඔවුන් ඒ දේවල් කරන්නේ. අපි හිතමු එක සෙල්ලම් බඩුවක් තව තැනකින් අරන් තියන්න ඒ වයසට අදාළව ගන්නා වේගය මේ දරුවන් තුළ නෑ. මේ දරුවන් හුඟක් හිතනවා, හුඟක් කල්පනා කරනවා. මේගොල්ලන්ට මනස් එක තැනකට තියාගන්න හරිම අපහසුයි. දැන් එතකොට දෙමව්පියන්ට පොඩි ප්‍රශ්නයක් කියනවා. සාමාන්‍යයෙන් අපි පිරිමි දරුවන්ට කියනවා ටෙරිබල් ටූ කියලා, වයස අවුරුදු දෙකක් වයස අවුරුදු හතරත් අතර කාලය. එතකොට මේ කාලය ඇතුළත අපිට හරි අමාරු වෙනවා දෙමව්පියන්ට කියන්න පුළුවන් අපිට හරි අමාරුයි තෝරගන්න දැන් මගේ දරුවාට ඇත්තටම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද, එහෙම නැත්තම් මේ දරුවක් හැටිද කියලා. ඔන්න එතකොට තියෙනවා වෛද්‍යවරුන්ගේ වෛද්‍ය ක්‍රමයකට අනුව මේ රටේ තුළ තියෙනවා assessment system එකක්. ඒක දරුවව assess කරන්න පුළුවන් ඇත්තටම වෛද්‍යවරුන්ට මේ දරුවට මේක තියෙනවද කියලා. ඇත්තටම මේක දෙමෝපියන්ගෙන් එන්න ඕන දෙයක් මදුර. ඒක වෙන කෙනෙක්ට තීරණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට ඒ අදාළ වයසට හරියන තීරණ ගැනීමේ හැකියාව, ඒ අදාළ වයසට හරියන කතා කිරීමේ හැකියාව නැතිකම, මතක ශක්තිය, අපි හිතමු අපි කියනවා කුඩා දරුවන්ට මතක ශක්තිය සාමාන්‍යයෙන් හොඳයි. ඇත්තටම සාමාන්‍ය ලොකු වයසකට එන අයට වඩා සාමාන්‍යයෙන් කුඩා දරුවන්ට හොඳ මතක ශක්තියක් තියෙනවා. එතකොට මේ කුඩා දරුවන්ගේ මතක ශක්තිය අවම වෙන අවස්ථාව මොකද්ද? අන්න ඒක ගැන දෙමෝපිය පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න වෙනවා. ඊළඟ කාරණාව දෙයකට ෆෝකස් කරන්න එක. එක දෙයකට අවධානය යොමු කරගෙන එක විනාඩි පහක් ඔවුන්ට ඉන්න අමාරුයි. ඒක තමයි තව හොඳම සයින් එකක් තමන්ගේ දරුවට මේ සම්බන්ධයෙන් මොකක් හරි දෙයක් පොඩි හරි අවධානමක් තියනවාද කියලා දෙමව්පියන්ට සැලකිලිමත් වෙන්න මෙතනදී. අනිත් එක තමයි සංවිධානාත්මක නොවීම. අපි ගත්තොත් තමන්ගේ කාමරයේ වයස අවුරුදු 4ක දරුවෙක්ට වෙන්න පුළුවන්. වයස අවුරුදු 4 වෙනකම් මේ දරුවාගේ සමහර විට හොයාගන්න බැරි වෙන්න පුළුවන්. අතුර මේ දරුවා එහෙමද නැත්ද? එහෙමද නැත්ද? වයස අවුරුදු 4 වෙනකොට දරුවෙක් තුළ තියෙන්න පුළුවන් ගති ලක්ෂණ වලදී අපි හිතමු තමන්ගේ පොතපත තමන් ඉඳගන්නේ කාරි. මේ දේවල් නෑ මේ දරුවා තුළ. මේ දරුවා කැමති නැහැ කොයි වෙලාවකවත් ඒ තමන්ගේ වපසරියට මේ කෙනෙක් ඇඟිලි ගහනවට. එයා එයාට ඕන විදිහට තමයි වැඩ කරන්නේ. එයා තමයි එයාගේ ලෝකේ ප්‍රධානියා. එතකොට පාසල තුලදී ඔහුට හරි අමාරු වෙනවා. පාසල තුල තියෙන දේවල්, අධ්‍යාපනයේ තියෙන දේවල්, නැත්තම් සමාජයේ තියෙන දේවල් ඔහුට දෙන්න. එතකොට දෙමව්පියන්ට තේරුම් ගන්න පුළුවන් ඊළඟ කාරණාව තමයි ඔහු කොයි වෙලාවකවත් ඔහු හෝ ඇය මේ කුඩා දරුවන් කැමති නෑ දෙමව්පියන්ගේ කීමට ඇහුම්කන් දෙන්න.
අපි කතා බහ කරන්නේ ඔස්ට්‍රේලියාවේ ස්පෙෂල් එඩියුකේෂන් නැත්නම් මේ විශේෂ අධ්‍යාපනය සම්බන්ධයෙන්. මේ සාකච්ඡාවට අපි සම්බන්ධ කරගෙන සිටින්නේ මෙල්බන් නුවර මොනාෂ් ස්පෙෂල් ඩෙවලොප්මන්ට් පාසලේ ගුරුවරියක් ලෙස කටයුතු කරන ශ්වේත කේමුණසිංහ මහත්මිය. ශ්වේතකී, අවසාන වශයෙන් අපි කතා බහ කරමු අපේ සංක්‍රමණික ප්‍රජාවන් සම්බන්ධයෙන්. ශ්‍රී ලාංකික ප්‍රජාව ඇතුළුව බොහෝ සංක්‍රමණික ප්‍රජාවන්ගේ බොහොමයක් තමන්ගේ මේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් එම මේ විශේෂ පාසල් වලට ඇතුළත් කිරීමට පසුගාමී වන ආකාරයක් අපිට පෙනී යනවා. මෙහෙම වෙන්නේ ඇයි?
ඒක මధుර, ඒක ඇත්තටම අපේ ප්‍රජාව විතරක් නෙමෙයි, මේ රටට ඇවිල්ලා ඉන්න විවිධ රටවල් වලින් ඇවිල්ලා ඉන්න විවිධ ජනතාවට තියෙන ලොකු ප්‍රශ්නයක්. මොකද ඒ ඒ රටවල් වල මෙය ඒ ඒ ආකාරයෙන් විවිධ නම් වලින් මේක හඳුන්වනවා. අපි ලංකාවේ ගත්තොත් සරලවම මේ වගේ දරුවෙක් ලංකාවේ හිටියොත් කියන්න පුරුදු වෙලා තියෙන මේ දරුවට පිස්සු. එතකොට දෙමව්පියෝ වෙන අපි හැදිලා තියෙන්නේ ඒ පරිසරය. අපි හිතනවා අපේ දරුවව මේ තත්වයෙන් එළියට දැම්මාම, ඒ කියන්නේ මේ දරුවව මේ විදිහට අපි ස්පෙෂල් ස්කූල් එකකට දැම්මා, නැත්තම් විශේෂ අවධානයක් තියෙන පාසලකට, විශේෂ අධ්‍යාපනයක් තියෙන පාසලකට යොමු කරා කියන එක අපිට හරි අඩුවක්, අපිට හරි ප්‍රශ්නයක්. ඒක හොඳ නෑ. ඒක ලැජ්ජාවට කාරණාවක්. අන්න ඒක සමාජයෙන් කොන් වෙයි. මේක අපේ වටේ පිටේ ඉන්න යාළුවෝ, නැත්තම් අපි ආශ්‍රය කරන අය අපිට හිනාවේ, නැත්තම් අපේ ලංකාවේ ඉන්න අය ඔයාගේ පුතා කොහටද යන්නේ කියලා හෙවොත්, දුව කොහටද යන්නේ කියලා හෙවොත්, මේක කිව්වොත් හොඳ නෑ. මේක දරුවගේ අනාගතයට බලපායි. මේ දරුවා හිටියේ මෙහෙම ස්කෝල් එක කියන එක බලපායි. හරිම වැරදිම වැරදි මතයක් මధుර ඒක. ඒකින් දෙමව්පියෝ දරුවට කරන්නේ ලොකු අසාධාරණ. මොකද දරුවා සාමාන්‍ය පාසලකට ගියාම වෙන්නේ මේ තත්වයෙන් දරුවව මග හැරෙනවා. මොකද දරුවව හරි අමාරුයි වන් ඔන් වන් සිස්ටම් එක, නැත්තම් තමන් වෙනුවෙන් තනි ගුරුවරයෙක් එක්ක වැඩ කරන්න. අපි ගන්නවා මේන් ස්ට්‍රීම් ස්කූල්ස්, නැත්තම් ප්‍රධාන පෙළේ පාසල් වලදී හරිම අමාරුයි මේ තත්ත්වය ළඟා කරගන්න. හරිම අවමයි මේ තත්ත්වයේ දරුවන්න මේ වගේ පාසල් වලදී ඔවුන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනවා. එතකොට මොකද වෙන්නේ? ඒ දරුවා ඉන්නේ පැත්තක. ඒ දරුවට අධ්‍යාපනයේ අපිතුම් පන්තියේ වැඩ කටයුතු සියල්ලම අගහැරනවා. මොකද මේ දරුවාගේ යන, අපි ගත්ත මේ දරුවා යන ස්පීඩ් එක, මේ දරුවගේ ස්පීඩ් එකයි අනිත් අයගේ ස්පීඩ් එකයි, මේ වේගයන් රිද්මයන් දෙක. මොකද මෙයාගේ මනස වැඩ කරන ආකාරය වෙනස්, අනිත් දරුවන්ගේ මනස වැඩ කරන ආකාරය වෙනස්, මේ දරුවා ඉන්න ප්‍රශ්න වෙනස් වෙන්න පුළුවන්. අපි ගත්ත, මං ඉස්සෙල්ලා කිව්වා මේක ලොකු පරාසයක්. මේ දරුවට විශේෂ අවශ්‍යතාවයන් තියෙන්න පුළුවන්. මේ දරුවට තියෙන්න පුළුවන් සමහර විට මේ දරුවා හුඟක් කල්පනා කරන දරුවෙක් වෙන්න පුළුවන්. මේ දරුවා කිසියම් වූ දෙයක් නිසා බය වෙලා ජීවත් වෙන දරුවෙක් වෙන්න පුළුවන්. මේ කිසි දෙයකට කිසිම පහසුවක් වෙන්නේ නැහැ ප්‍රධාන පෙළේ පාසලකට යෑම තුලින්. මොකද ප්‍රධාන පෙළේ පාසල් වලටින් මధుර මේ රටය තුලදී තියෙනවා නීතියක්. By law, ඒගොල්ලන්ට කිසිම විටක කියන්න බෑ මේ දරුවෙක් පාසලට බඳවා ගන්න බෑ කියලා. ඒක නීතියක්. එතකොට මේන් ස්ට්‍රීම් නැත්තම් ප්‍රධාන පෙළේ පාසල් මේ දරුවා මේ බව දැන දැනත්, මේ දරුවා මේ ආකාරයෙන් ඉන්නවා කියලා දැන දැන වුණත් ගන්න බෑ කියන්න බෑ, ගන්නවා. හැබැයි අරගෙන මේ දරුවා පන්තියේ මේ දරුවට ලොකු අසාධාරණකමක් වෙනවා. ඒක දෙමව්පියෝ දන්නවා. මෙහෙම තියෙන දරුවා තමයි මගේ දරුවා තමයි අතන ඉන්නේ. හැබැයි දෙමව්පියන්ට තියෙන අර මං කිව්වොත් වැරදි මතය, නැත්නම් වැරදි අවබෝධය තමයි මේකට ප්‍රධාන වෙන්නේ. හැබැයි ඒ දරුවාට යෑමට අවශ්‍ය, ඒ දරුවගේ අධ්‍යාපනයට පහසු කරවන, පරිසරය පහසු කරවන ඒ සියලුම වටපිටාව තියෙන තැනට දැම්මහම ඒ දරුවා ඉබේම ඒ ගමන යනවා බොහොම පහසුකමක් ඇතුව ඒ පරිසරයත් එක්ක ඒ අධ්‍යාපන ක්‍රමයත් එක්ක ඒක තමයි මදුර වැදගත් වෙන්නේ. ඒ අධ්‍යාපන ක්‍රමය විශේෂ පාසල්වල තියෙන අධ්‍යාපන ක්‍රමය ඉතාම වැදගත් මේ දරුවන්ට. මේක තනිකර පරස්පර විරෝධී ප්‍රධාන පෙළේ පාසල්වල ඔවුන් යන්නේ සාමාන්‍ය විදිහට පන්තියක ඉන්න දරුවෝ 23කට ආසන්න ප්‍රමාණයක්. හැබැයි විශේෂිත පාසලක ඉන්නේ දරුවෝ උපරිම 6යි හෝ 7යි එක පන්තියක. ගුරුවරුන් සහ අදාළ අධ්‍යාපන නිලධාරීන් ඉන්නවා 3 දෙනෙක් එක පන්තියකට. එතකොට එක දරුවෙක්ට ඉන්නවා සාමාන්‍යයෙන් දරුවෝ දෙන්නෙක්ට විතර හොඳට එක ගුරුවරයෙක් ඉන්නවා. එක දරුවෙක්ගේ වැඩ කරලා අවසානයේදී ඒ දරුවාව තව වැඩකට යොමු කරලා තව ගුරුවරයෙක් එනවා. ඒ වගේ බොහොම වටිනා ක්‍රමයක්, බොහොම ලස්සන ක්‍රමයක් හදලා තියෙනවා. ඉතින් මම දෙමව්පියන්ට කියන්නේ කරුණා කරලා තමන් දකින්නවනම් කිසියම්ම ඌ සලකුණක් සංඥාවක් මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වෙන්න. ආයි පස්සේ ඒකට ක්‍රියාත්මක වෙනකොට දරුවා හුඟක් දුර ගිහින් අර තත්වයෙන්.
අපි කතා බහ කරමින් පසු ඒ ඔස්ට්‍රේලියාවේ ස්පෙෂල් එඩියුකේෂන් හෙවත් විශේෂ අධ්‍යාපනය සම්බන්ධයෙන් විශේෂම සංක්‍රමණික ප්‍රජාවන්ගෙන් බොහොමයක් තමන්ගේ මේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ඒ විශේෂ පාසල්වලට ඇතුළත් කිරීමට පසුගාමි වන්නේ ඇයි කියන කාරණාව තමයි අපි සාකච්ඡා කළේ. මේ සාකච්ඡාවට අපි සම්බන්ධ කරගත්තේ මෙල්බන් නුවර මොනෑෂ් ස්පෙෂල් ඩෙවලොප්මන් පාසලේ ගුරුවරියක් ලෙස සේවය කරන ශ්වේතකී මුණසිංහ මහත්මියව. ශ්වේතකී, බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ වටිනා අදහස් අපිත් සමග බෙදා හදා ගැනීම සම්බන්ධයෙන්. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තුතියි මදුර මාම එකට සම්බන්ධ කරගත්තට. ඔයාටත් සුබ දවසක්.
Like කරන්න, share කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.